අපි පෝතලිය සූත්‍රය කරන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා පෝතලිය සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්වන කාරණා හතක්, උදාහරණ හතක් පෙන්වුවා. මතක ඇති අර බල්ලා මස් කට දාපුලා දූගෙන ගියා. එතකොට ඒ හත අරගෙන භාවනා කිරීම කියන එක අපි කළා. ඒ ධර්මයේ සාකච්ඡා කළා කියන අපි සූත්‍රය සම්පූර්ණ සාකච්ඡා කරන්නේ. අපි ඒ කාරණා හත තමයි මෙතන බලන්නේ. එතකොට අපි එහෙමනම් මේ ඩයග්‍රම්ස් වලට ගිහිල්ලා ඒ කාරණා හත අපි බලමු. පළවෙනිම අපි අග්නිට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලාට පුතක් පුතාය පල කරන මේ ධර්ම ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියෝ. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්නනවා මේ ක්‍රෝධෝපායාසය කියන එක. එතකොට අපි මෙතෙන්දි පටන් ගන්න හත්වෙනි කාරණේ. ඒ කියන්නේ දැන් රවුම් හතක්ම කරකෝල ආපු අවස්ථාව ගැන තමයි අපි මේ කතා කරන්නේ. හත්වෙනි උදාහරණය. අර පළතුරුගේ මේ අපි ගහට නගින්නේ පළතුරු ගෙඩියක් කඩා ගන්න කියලා. අන්න එතනින් තමයි අපි මේ කතාව පටන් ගන්නේ ක්‍රෝධෝපායාසය. ඒ හත්වෙනි රවුමේ හයවෙනි ස්ටෙප් එකෙන් පස්සේ අපි ඒ දිට්ටි අනුසය ඇති වෙලා අපි සසඳලා බලනවා. ඒ සසඳලා බලලා ඒ පෙරවිච්ච සුඛයම අපිට ඕනේ කියලා කියනවා. ඉතින් මේක මේ පැහැදිලි කරන්න මේ තුන්වෙනි ස්ලයිඩ් එක ටිකක් මීට වඩා පැහැදිලිව පේනවා මේක. ඔයගලන්ට පේනවා මෙතන මේ ජාති, මේ පැත්තෙන් ජරාව, එතකොට වේදනාවත් එක්ක සම්බන්ධ වෙලා මේ සරසංකප්ප කියන ඒරියා එක තියෙනවා. ඒ වගේම මේ සීලබ්බත උපාදානීය කියන එකේ ෂැඩෝ ඒරියා කැටිට මේ ඒරියා 4 කියන එක තියෙනවා. එතකොට මේක දිට්ටි අනුසය රේඛා. දැන් අපි මෙන්න මේ ඒරියාස් දෙක සසඳලා බැලීමක් කියන එක කරමු. සසඳලා බලලා අපි තමන්ට අර පෙර තිබිච්ච සුඛය නැහැ. ඒක මොණී කියලා පතනවා. දැන් මගේ සීය පතනවා. එතකොට මේක හරි ලස්සනයි බැලුවාම මෙතන අර ලයිට්නින් සයින් එක බලපු කට්ටිය නම් පේන්නේ. මෙතෙන්ට ඇවිල්ලා තියෙන මේ සුඛය. මේක දික්කලාම යන්නේ අර රූපෙට. දැන් සෝකෙට පත් වෙලා තමයි පළතුරු ගෙඩිය දැක්ක ගමන් එපාටම ඒක කල්පනා වෙන්නේ. එතකොට මෙතන මේකේ තියෙන්නේ නිත්‍යභාවය. මොකද දිට්ඨියව මේ දිට්ඨි ආශ්‍රයේ තියෙන්නේ නිත්‍යභාවයේ පසු සංඥා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒකෙන් තමයි මේක අපි රූපෙට ඇඟිල්ල දික් කරන්නේ කියන්නේ. මේ සරසංකප්පය තුල තියෙනවා මෙතන මේ සංකප්පය තුල තියෙනවා පවතිනවා කියන එක. එතකොට අර ඒක සසඳීමක් තමයි තියෙන්නේ. අර පළතුරු ගෙඩිය දැක්කම මට ඉන්න පුළුවන් ජීවත් වෙනවා ආදි වශයෙන් ඒක ඇවිල්ලා තිනවා. දැන් සෝකෙටපත් වෙලා. හැබැයි තින් අන්තිමට බලන්න ඉතින් යාට හම්බ වෙන්නේ මේ දෝමනස්සය තමයි. මේකේ ගිහින්. එතකොට දැන් ඉතින් මෙතන මේ දෙක සසඳලා බැලීමක් කියන එක කරලා තමයි අපි ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් මේකේ මේක නිසා අපි මේ දුක්ඛ දුක්ඛතාවය කියන එකට අපිපත් වෙනවා. ඒ කියන්නේ ඒ දිට්ඨි අනුසය, ඒ කියන්නේ සංස්කාර මගේ ඒ වේදනාවන් කියන එක අපිට උපද්දවන. එතකොට මේ වේදනාවෙන් තමයි යන්නව මනෝසංජේතනා පාර තියෙන්නේ. අපි ඔය වේදනාව මගින් දුවන. පළතුරු ගෙඩි අරගෙන දුවනවා වගේ දිවිම කියන එක තියෙනවා. එතකොට මේ ඕක අපි අර පැහැදිලි කළා දවස් හතරේ වැඩසටහනේ. අර මිනිස්සෙක් වයසට ගිහිල්ලා වැරට යන අවස්ථාව මතකද? තරුණ කාලේ ඕගලන්ට රස්සාවට යන්නත් පුළුවන්. මේ පෝච්චි හිර වෙන්නත් පුළුවන්. මුට්ට උස්සන්න වුණත් අයිය හත්තිය තියෙනවා. දවල්ට බත් එක ලෑගෙන ගන්නකොට රසයකුත් තියෙනවා. වයසට ගියාම ඕගලන්ට මොකද තියෙන්නේ? පෝච්චි හිර වෙන්නත් බෑ. වැඩ කරන්නත් බෑ. දවල්ට බත් එක ලෑගෙන ගන්නකොට කියනවා පිදුරු කනවා. කිසිම ආකාරයකින් ඒකේ රසක් නැහැ කියලා. ඒ පුද්ගලයා මංගේ කල්පනා කරනවා ඉතින් මොකටද මම මේ රස්සාව කරන්නේ කියන එක. දැන් මට මෙහෙම රසයකුත් නැත්තම් මම මේ දුක් විඳින්නේ කොච්චි හිර වෙවි එන්නේ මොකටද? මං කියන්නේ මොන පුරාට හරි මොන හරි දෙනවා කියලා එකක්. එයාගේ අල්ලා ගැනීමක් කියන එක තියෙනවා. ඉතින් එහෙනම් අපිට පේනවා එයාගේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා අර වේදනාව විපරිණාමයට පත් වෙන විපරිණාම දුක්ඛතාව තමයි මේ පැත්තෙන් ඇදෙන්නේ. පරාමාසයට ඊළඟට තමන් දැන් කරන්නා වූ සංස්කාරය ඒව නිත්‍යයි කියලා ගන්න. එතකොට ඒ මේ සංස්කාරයන් දුක්ඛයි කියලා පේනවා යාට. මොකද කෝච්චි හිර වෙන්න බෑ ආදි වශයෙන්. ඒතකොට මේ පැත්තේ විපරිණාම දුක්ඛතා එනවා. මේ පැත්තෙන් එනවා සංස්කාර දුක්ඛතා කියලා. විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා. අපි අන්තිමට යන්නේ දුක්ඛ දුක්ඛතා කියන්නේ. ලෝභ දෝෂ මොනවයි? නාම දෙයට තමයි පෙන්නන්නේ. ඉතින් මේකෙන් පස්සේ සිදුවෙන්නේ මොකද්ද? ක්‍රෝධ වූ දැඩි වෙහස. ඒකත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපිට මේ විදිහට ජීවත් වෙන්න බැහැ අර. තව මිනිස්සෙක් ඇවිල්ලා පල්ලෙහැයින් මේ මරණවන්නේ නේද? ඉතින් ඔය අර දික්ටි අනුසය කියලා ගත්තා නම් පළවෙනි මිනිස්සයා. ඉතින් මේ දුක් දුක්තාවයට එන එක නම මෙයා මරණ එක්ක නැති. ඔය දෙවෙනියා මේ පාරයි කියලා තේන්නේ. එතකොට හත් වෙනි රෝමේ හත් වෙනි ස්ටෙප් එකෙන් පස්සේ ප්‍රතිඵලය තමයි ඒ ක්‍රෝධ වූ දැඩි වෙහස කියන එක. ඉතින් ඇයි අපි මේ හතෙන් පටන් ගන්නෙ? අතෙන් පටන් ගන්න දැන් මේක මේ ඇඩ්වාන්ස්ඩ් කියලා කියන්නේ. දැන් අපි දන්නෝ ඒ නිත්‍ය භාවය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණං අයං අතෝසු කියලා කියනවා. මදෝසේ අර්ථය කී විදිහේ. එතකොට සමාහිත බවක් තියනවා කියන එක ඇවිල්ලා ඒක නිත්‍ය භාවයක්. මේකේ මට පළතුරු ගෙඩි කාලා ජීවත් වෙන්න පුළුවන්. ධානයට ගිහිලා ජීවත් වෙන්න පුළුවන් ආදි වශයෙන් කීතියු කියන එක තියෙනවා. ඔය නිත්‍ය භාවය කියන එක අටවෙනි රවුමේ ඒ දික්ටි ආශ්‍රය සමග ඇති වෙනවා. එතකොට මේකේ බලපෑම අපිට තියෙනවා ඊළඟට රවුම් 6ටයි 5ටයි කියන එකට. ඒක නිසා තමයි කෙරවලින් පටන් ගන්න. පෝතලී සූත්‍රය අපි බැලුවේ බුදුහාමුදුරුව පෙන්වන මුල ඉඳන් ගිහිල්ලා. දැන් හිතන්න බලන්න පෝතලී සූත්‍රයේ අන්තිම වෙනකන් ගියේ පුද්ගලයා පළතුරු ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියලා හරි හිතාගෙන ඉන්න පුද්ගලයා දැන් ලෝකයේ දෙස බලන්නේ කොහොමද? වට හත කරකෝල ඉවරයි. කරකෝපු පුද්ගලයා දැන් බලන විදිය තමයි දැන් තමන් කල්පනා කරන්නේ. මේකේ බලපෑම තමයි ඊළඟ මේ පස්වෙනි රවුම 6වෙනි රවුම කියන එකට තියෙන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි මේක ඇඩ්වාන්ස් කියන්නේ යන්නේ ඒක. එතකොට දිටි ආශ්‍රයෙන් අපි දන්නවා කාමාශ්‍රයට ඇවිල්ලා වෙන්නා වූ දේවල් නේද. එහෙමනම් අපි මේ තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වන්නේ මේ නින්දා රෝසේ. ඒ නින්දා රෝසේ අපි දන්නවා මේ පස්වෙනි රවුමේ අපි චේතනාගය දීලා මේ ලාභ මච්චරී කියන එක ඇති වෙනවා. ඔයගලන්ට මේ ලාභ මච්චරී කියන එක මේ ඒරියාවන් එකේ ලකුණු කරලා තියෙනවා. රවුම් පහක් ගියාම මොකද වෙන්නේ? 6 වෙනි රවුම් එකේ ඒ 6 වෙනි ස්ටෙප් එක වුණා ඔබට. අපි වේදනා නිසා චේතනාගය දෙනවා කියලා අපි ඉගෙන ගත්තා. මානිය ඇති වෙන හැටි අවස්ථාවේ පැහැදිලි කලි බෝතලි සූත්‍රය නේද? එතකොට මේ සංකප්පය තුළ තමයි මේ කතාව තියෙන්නේ. එතකොට දැන් ඔයගලන්ට පේනවා මේකේ මේ ඒරියා එකේ ෂැඩෝ ඒරියා එක තමයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට මේ ෂැඩෝ ඒරියා එක ගැන අපි එන්නේ ඉස්සෙල්ලා අපිට පේනවා මේ අපි කලේ මොකද්ද මේ රූපය ගැන සතුටු වෙලා මානෙන් සිතෝසු අවස්ථාව මේ තියෙන්නේ. එතකොට මේ දික්ටි අනුසයෙන් පෙන්වන්නේ ඇඟිල්ල දික් කළා අර රූපේ පැත්ත. මතකද අපි කිව්වා අර අම්මගේ අපි උදාහරණ කීපයක් දුන්නේ ආච්චි අම්මයි කුඩා දරුවයි ආදි වශයෙන් පෙන්වන්නේ. එතකොට අර මෙයාගේ තියෙන අර ගෑනු ළමෙක් හරි බලනවා නම් නිත්‍යයි. මතකද අර කොළරේ කුටුට දාගන්න ගියා කියලා කිව්වේ. එතකොට අර නිත්‍යයි කියන කතාව මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. අන්න ඇඟිල්ල දික් කරා රූපයට නේද? එතකොට යාගේ තියෙන්නේ මේ වගේ සුඛයන් පවතිනවා කියන එක මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒකේ බලපෑම කියන එක මේක දිගටම යනවා. මේ පැත්තේ තියෙන එක ඒරියා 2 එකෙන් ඒරියා 3 කියන එකට අපි ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ඔහුගේ වර්ණනා කිරීමකුත් තියෙනවානේ. අන්තිමට ගත්තා මේ ලාභ මච්චරි මට හොඳ ලාභයක් හම්බුණා. තියෙක යන වර්ණ මච්චරි කර කිය දොඩවන්නේ. ඒ කෙනෙක් කියන මට නම් හම්බුන්නේ නැහැ මේ පාර මොකක්වත්. මට නම් හොඳ ලාභයි. ඒක. ඒතකොට වර්ණ මච්චරිලත් එතනින් යනවා. ඒතකොට මේකේ බලපෑම මෙතන ඇවිල්ලා තියෙනවා මේ ධම්ම මච්චරි රේඛාව කියන එකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ පැත්ත සංකප්පේ ධම්ම මච්චරිට යන ලාභේ මේ පැත්තට යනවා. එතකොට එහෙනම් මෙතන ධම්ම මච්චරි මේ පැත්තේ වන්න මච්චරි කියන එක තියෙනවා. ඉතින් මේ ගැන සීලබ්බත උපාදානයි කියන එක නිරූපණය කරලා පෙන්නන්න පුළුවන් මේ වේදනා මේ චේතන පරාමාස මේ ප්‍රමාණයෙන් අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් ওই දිට්ඨි අනුසය මගින්ම තමයි මේ මානිය කියන එක සකස් වීම කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ දැන් අපිට පේනවා ඒරියා 2 වලින් ඒරියා 3 වලට කියන එක ආවා කියන එක ෂැඩෝ ඒරියා එක. ඒකෙන් ධම්ම මච්චරි වන්න මච්චරි ඒක එක්කවල මේක සකස් වීම කියන එක වේ. දැන් ඊළඟට අපිට වෙන ওই 6 වෙනි වටේ 6 වෙනි ස්ටෙප් එකේදී අපි දුන්නා වූ අගයන් පැවතීම සඳහා අපි මොකද්ද කරන්න ඕන? අපි අතීතයේ දීපු වාගේ තියෙනවා නේද? කරකෝල කරකෝල හදාගත්තා. දැන් වට රවුම් හත වෙනකන් ගියා කියන්නකෝ. ඒ ගියාට පස්සේ දැන් බලන්න මේ தත්ත්වයට පත්විච්ච පුද්ගලයා දැන් කොහොමද හිතන්නේ? ඒකේ නිත්‍ය ස්වභාවය, කර්ම ස්වභාවය. දැන් අපි දීලා තියෙන ආගයක්. ඒද සමහර පුද්ගලයා මොකද කරන්නේ? ඉතින් මාලවලු ඒ වාහන ආදී ණයට අරගෙන ඒ උදාහරණෙ පෙන්වුවේ ඒකනේ. කන කරාබු දාගෙන ඒක යනවා කියලා. ඉතින් අර ආච්චි අම්මණන් අර සාරි එහෙම පටලවල එයා ඒක තමන් උත්සාහ කරන කොහොමාර මේක පවත් ගන්න හිලව් කරන්න හදන්නේ නේද? අර බාහිර කරන එකතු කරන කොටස ඉවත් කළා යන්නේ දාරෝසෙටපත් වෙන. ඉතින් 6 වෙනි රවුම 6 වෙනි ස්ටෙප් එකකින් පස්සේ ඇති ප්‍රතිඵලය තමයි ඉඳා රෝසේ කියන එක. එතකොට දැන් එහෙමනම් අපි මේගෙන ගත්ත මේ ඉඳා රෝසේ ඊළඟට අපි බලමු අර අර උදාහරණෙත් එක බලුවම තමයි හොඳට පේන්නේ අර පොඩි ළමයා කරන වැඩේ ආච්චි අම්මා කරන වැඩේ ආදී වශයෙන් කල්පනා කරන්න ඕනේ. ඊළඟට අපි බලමු 4 වෙනි ස්ලයිඩ් එක. 4 වෙනි ස්ලයිඩ් එකේ අපි මේ පෙන්නන්නේ මේ ගිද්දි ලෝභී කියන එක මේ ඇවිල්ලා 5 වෙනි රවුමට කියන එකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් 5 වෙනි රවුමට මතක තියාගන්න අපි නිකන් නෙමෙයි ආවේ 4 වෙනි රවුම පැනලානේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මතක තමයි වෙන්නේ ওই 4 වෙනි රවුමේදී අර වේදනාව සුඛයි කියලා මේ පැත්තට පරාමාසගත වෙයි. ඊළඟට සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාස වෙනවා. මතකද අපි ඔක මැප් කළා? මෙතන සුඛය, මෙතන තියෙන මුසාවට, මෙතන තියෙන සංස්කාරයන් නිත්‍යයි කියන කදත්තා දාහනට ගුණ අපගෙඩි ගන්න පුළුවන් කියලා ගන්න එක නේද? ඉතින් මේ දෙක ආවට පස්සේ ඉතින් දැන් ඔන්න එහෙනම් අත්තා කියන එකට තමන් එනවා. එතකොට මොකක් හරි එකක් ඒ අත්තා කියලා ගත්තට පස්සේ තමන්ගෙන් කියලා ගත්තට පස්සේ තමයි මේක ලාභයි කියලා ගන්න. ඒ කියන්නේ ඇයි? ඕගොල්ලෝ සල්ලි දීලා කුණු අඹ ගෙඩිය ගත්තා. බොහොම සන්තෝෂයි නේද? එතකොට මේක අරගෙන ඉවරලා මේක කපපු ගම. දැන් තාම දන්නේ නැහැ මේක සත්‍ය කොහොමද කියලා. එතකොට දැන් රවුම් පහක් ඇවිල්ලා තියෙන මේක කැපුවා. කපපු ගමන් හිතන්නකෝ පණුවෙක් එහෙම දැක්කයි කියලා. අඹ ගෙඩිය මල්ලා විස කරනවා. අඹ ගෙඩියත් එපා, අඹ විකුණන මුදලාලිත් එපා. ලාභයක් නැහැ නේ. මේක කැපුවා. කැපුවා පස්සේ ඉතින් අපිට අන්තිම ඇඹුලයි. ඒත් නැහැනේ. අන්න කටට දැම්ම අන්න වේදනාව. මොන සුඛයි. සුඛයක් වුණා නම් තමයි ඒක අන්න ලාභයක් කියලා ගන්න. අන්න එතකොටම අඹ ගෙඩියත් හොඳයි, මුදලාලිත් හොඳයි, ඔක්කොම හොඳයි කියන එකේ. අන්න එතකොට සුඛේ අත්තා වුණා. අත්තා වුණාට පස්සේ මෙන්න මෙතන ලාභයි කියලා ගත්තා. පස්සේ නිරවදී ලාභයි කියන එක ගන්න. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා ඒ අත්තා වශයෙන් ගැනීමට අංගිස දෙයක් පරාමාස වෙලා තියෙනවා. මොකක්ද පරාමාස වෙලා තියෙන්නේ? මුසා. දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගන්නවා කියන්නේ. මගේ සීයත් ගත්තනේ. ඒක අම මේක පොඩි කාලේ කාපු එක හොඳයි කියලා ගත්තා කියලා. මුසාව. ඒක පවතින්නේ නැති දෙයක් නේද? මුසාව. ඒක පරාමාස වෙනවා. ඒ වගේම මේ සංස්කාරය නිත්‍යයි කියලා පරාමාස වෙනවා. මේ දෙන්න දෙපැත්තෙන් ඇවිල්ලා තමයි මගේ මේ අත්තා කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් අපි ඊළඟට බලන්න ඕනේ මේ කෑලි දෙක දැන් අත්ත හැදිච්ච හැටි මේ පේන්නේ. අත්ත හැදුනනම් ලාභයි කියලා ගන්නවා. පස්සේ නිරාමිදී ඕක තමයි ගන්න. ඉතින් සීන මවනවා ඊට පස්සේ ලාභයි කියලා ගත්තට පස්සේ නේ. මතකද ගිද්දි ලෝභී සීන මේ. එහෙනම් මේ කෑලි දෙක හැදිච්ච හැටි බලමු දෙපැත්තේ. අත්ත හැදුනේ මේ දෙකෙන්. මේ දෙක හැදුනේ කොහොමද කියන එක. ඒ කියන්නේ කොහොමද සංස්කාර නිත්‍ය වුනේ? කොහොමද මේක සුඛ වුනේ? අන්න ඒක තමයි ඊළඟ ස්ලයිඩ් එකේ අපි පෙන්වා දෙන්නේ. පස්සේ ස්ලයිඩ් එක. එතකොට මේ පස්සෙන් ස්ලයිඩ් එකේ එකට ගියොත් අපිට පේනවා ඒකේ අර සුභ වශයෙන් අරගෙන කැරකවීම මගින් තමයි සංස්කාරයන් කියනියෝ නිත්‍ය වීම කියන එක ඇති වෙන්නේ. සුභයි කියලා ගන්නවා. ඊට පස්සේ අපි කරගෙන පොතලේ සූත්‍රය අපි දන්නවා මස් කර්ත දාපු වන් දෝවන්නේ ගියා. ගත්ත දැන් ටිකකට ඉස්සලා ගත්ත ඕගේ සුභ කතාව ඇතුණෙත් කොහොමද? මිච්ඡා දිට්ඨික සංඥා පදුට්ට මන සංකප්පේ තල්ලු කරලා තමයි සුභයි කියන එක ඇති වෙන්නේ නේද? ඉතින් ඊට පස්සේ අපි කරපොම. ඒතරේ සුභෝෂින් ගැනීම තමයි හේතු. ඒකම තමයි ප්‍රත්‍යය. අන්න කුණු අඹ ගෙඩි සුභයි කියලා ගත්ත එක තමයි හේතුවයි ප්‍රත්‍යයයි. කිනි කැතිලා තියෙනවා මේ නිත්‍ය කතාව කිනි කැති වෙන්න. අර විඥාන ධාරාව පොඩ්ඩක්වත් ගැලුවේ නැත්තම් මට මේක වෙන්නේ නැහැ. විඥාන ධාරාව ගලවන්න නම් මොකක් හරි එකක් උස්සන්න ඕනේ. කුණු අඹ ගෙඩියක් දැකලා හරි මගේ මේ සංඥාවේ මේක විඥාදිත්‍තික සංඥාවේ උස්සලා තමයි මේක ඇති වෙන්නේ. එතකොට මේක මේ කාම ගුණයන් නිසා තමයි අපිට මේක ඇති වෙලා තියෙන්නේ. සත්‍ය වශයෙන්ම තියෙන්නේ දෙතිස් ගුණයක්. ඒක තේරුම් ගන්නෙ නැතුව අපි ආක සුභයි කියලා ගත්තා. එතකොට දැන් අපි දන්නවා සුභය ඊට පස්සේ නිත්‍ය හදත් ආදානෙ නිසා නිත්‍ය ස්වභාවයේ ඉනිකා. එතකොට සුභයට කැරකීම එකතු කරනලා නිත්‍ය භාවය නිසා සුඛය කියන එක ඇති වෙනවා. අන්න එහෙමයි සුඛය ඇති වෙන්නේ. එතකොට මතකද කට්ලට් උදාහරණය. ඔය ඇරි ගියා. කවුරු හරි කට්ලට් පිඟානක් ගෙනත් තිබ්බ මේසයක් උඩ දැක ගම ලයිට් එක පත් වුණා වගේ සුභයි කියන අර්ථය ආවා. කවුරු හරි කෙනෙක් කියලා මුළු පිඟාන වර්ගනේ යන්න ගියා නම් දැන් කල්පනා කරනවා මොකද්ද මේ වුනේ කියලා. මම කට්ලට් එක තියෙනවා නම් අන්න තමන්ට පේනවා කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කරන්නේ. එන සුභීට නිත්‍ය කවුණා ඒකෙන් සුඛය කියන එක අපිට ඇති වෙනවා. අන්න ඒ විදිහට තමයි සුඛය වෙන්නේ. එහෙමනම් අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ අපි දැන් ඉගෙන ගත්තා. මේ සුඛය ඇති වුනේ සුභීට නිත්‍යයි කියලා එකතු කරලා. ඒතර සංස්කාරයන් නිත්‍ය කතාව ආවේ මේ කුණුඹ ගෙඩිය නේද? ඒක අරගෙන ඒක සුභයි කියලා අරගෙන කරකවල. ඒකෙන් තමයි මේ දෙපැත්ත ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඒතකොට මේ தත්ත්වයට පත් වුණාන් පස්සේ දැන් අපි මොකද්ද මේකෙදි කරන්නේ? ඇයි අපි රූපයක් ලාභයි කියලා ගන්න මේක මේ භවය පවත්තන්න සඳහා භවය පවත්තන්නයි අපි ඕක කරන්නේ. එතකොට ඒක අවබෝධ වෙනවා. ඒක හරියට දැන් ඔය මෙතන උදාහරණ වලින් පෙන්නලා දීලා තියෙනවා. ඒක පුද්ගලික කල්පනා කරන මේ රටේ ඉඳලා ජීවත් වෙන්න බෑ. ඒ පාර වෙන රටකට හරි ගිහිල්ලා බලමු ජීවත් වෙනවා. මේ ප්‍රදේශයේ හොඳ නැහැ වෙන ප්‍රදේශයකට යන්න ආදී වශයෙන් කල්පනා කිරීමක් කියන එක තියෙනවා. ඒක එකක්. තවත් එක්කෙනෙක් කල්පනා කරනවා මෙන්න මේ මෙයත් එක්ක නම් මට ඉන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ දැන් මොනසෙක් ඉන්නවා මේ අභිතුන් කාන්තාව රස්සාවක් කරන්නේ නේ. ඒ බල කල්පනා කරනවා මෙන්න මේ පුද්ගලයාත් එක්ක නම් එක අවුරුද්ද මට ජීවත් වෙලා ඉන්න පුළුවන්. කසාද බැඳගෙන හරි ජීවත් වෙලා ඉන්න පුළුවන් මන්න ඒ වගේ. එහෙම නැත්නම් මෙන්න මේ රූපයත් එක්ක ඉන්න පුළුවන් කියලා තියෙනවා. මේම රූපය මගින් භවෙන් පවත්වා ගන්න පුළුවන්. එතකොට දැන් ඕක මම පෙන්වුවේ ඔය දැන් වයසක මිනිහෙක් කල්පනා කරනවා ඒ මිනිහයාට දැන් ඉතින් අපි තුන් දෙන්නම වයසයි ලෝඩු. එතකොට ඉතින් කෑම ටික උයා ගන්නත් බෑ ලෝලු ගේන්නත් බෑ. ඉතින් තරුණ එක්කෙනෙක් දකින්න තරුණ ළමෙක් ඉතින් කල්පනා කරනවා මෙන්න මෙයාත් පොඩක් පුළුවන් නම් මේ දුව හරි මේ පුතා හරි නේද එයා හරි අහල පහලක හරි ඉන්නවනම් මට මේක පවත්වා ගන්න පුළුවන්. එතකොට මේ රූපය මගින් මේක පවත්වා ගන්න පුළුවන් කියලා එහෙම කල්පනා. ඒවන් නැත්තම් ඔය ඔයගොල්ලෝ දන්න ඔය ලංකාවේ අර තියෙන තොරංගු ෆ්ලෑෂර් යුනිට් එකක් තියෙන එක කොටයක් අරගෙනවා. ඉතින් මේ පටියක් වගේක් ගහලා තිනවා. ඒකට රාම් මේකෙන් ටච් වෙනවා. ටච් වුණාම මේක කරකෙනවා නේද? එතකොට මේක කරකෙන්න තමයි පේනවා. ඒ කියන්නේ අපිට පේනවා මෙතනින් ටච් වෙනවා කියන්නේ මේ ස්පර්ශය. මේක කරකෙනවා. මේක ටච් වීමෙන් තමයි ස්පර්ශය කියන්නේ. එතකොට මේක රොටේෂන් කියන එක තමයි භවය. අර කරකේම කරකින නිසායි ටච් වෙන්නේ. ටච් වෙන නිසායි කරකෙන්නේ. මේ දෙක දෙකට යනවා. මේ විදිහට තමයි පේන්නේ. එතකොට පස්සේ නරවගේ පස්සේ ඉන්න ස්ටෙප් එකෙන් ඇති වෙන උපතපලයේ තමයි ගෙද්දි ලෝභේ. දැන් ඉතින් අඹ ගෙඩිය ලාභයි කියලා එක ගත්තා. ඇති වෙන ඉතින් ඒක ඇති උනේ අර මෙතන මේ ඇති උනාම මේ සුඛේ පරාමසුනේ. එහෙනම් මේ නිත්‍ය කතාවෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ නිත්‍ය කතාව නිසා තමයි අපිට අර සුභේට නිත්‍යක අවල සුභයි. දැන් ඒ පාරත්ත අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. අත්ත වුණා නම් ලාභයි කියලා ගත්තා. අන්න කුණු අප ගෙඩි ලාභයි කියලා ගත්තා. ඒකට තමයි සීන මවන්නේ ඊට පස්සේ. එතකොට ඒක හොඳට තමන්ට බලන්න පුළුවන්. ඒ දෙපැත්තෙන් කාරණා. එතකොට දැන් ඊළඟට අපිට මේ බලන්න තියෙන්නේ මේ විසුනා වාචී කියන එක හතරවෙනි කාරණේ. හැබැයි අපි ඒක බලන්නේ නෑ. මතකද අපි පෝතලී සූත්‍රයේ බැලුවේ මේ අනාගත සංස්කාර කියලා 7යි 6යි 5යි. ඒතර අතීත සංස්කාරයන්ට 1යි 2යි 3යි. එහෙනම් අපි 1යි 2යි 3යි බලලා ඉන්න ඕන මෙතෙන්ට බලන්න. අපි මෙතෙන්ට එනවා පස්සේ. එවන අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා ඉස්සෙල්ලා. ඒතකොට මේක මේ පෙන්වන්නේ මේ පෙරගත්තා වූ සංස්කාර පෙර කරා වූ සංස්කාර වලින් මොකද්ද කරන්නේ කියලා අපි මුසල බලමු. ඔයගොල්ලෝ මතකයි මෙන්න මේ ඩයග්‍රෑම් එක නේද? ස්පෙෂල් එකේ අපි පෙන්නවා මේ මානිය කියන එක ඇති වුණා නම් ඒ මානිය මගින් මොකද කරන්නේ? මේ අත්තායි දැන් නිත්‍යයට යක් අත්තායි දැන් නිත්‍යයට ගියා නම් ඉතින් මට ප්‍රඥාවක් තියෙනවද? මොකද ප්‍රඥාව තුල තියෙන සමුදයක් ඇත අස්තංගමයක් ඇත. නිත්‍යයි කියවන ප්‍රඥාවක් නැහැ. අර සමුදය අස්තංගමේ කතාවක් නැහැ. එහෙමනම් අපි අශ්‍රද්ධාවට යනවා කියන එක. ඒකෙන් මතක කරගත්ත ඔගොල්ලෝ මේ දුස්සීල භාවයට තමයි අපි මානෙ වෙන්නේ. දැන් ටිකකටත් ඉස්සෙල්ලා වෙන්න නේද? කුකුල් පට්ටිය දාගත්තා කියන එකට තමයි මම මාන වෙලා තියෙන්නේ. ඒතකොට මට මානිය ඇතුණා නම් මං අත්තෙන් ඉඳන් නිත්‍යයට යන්න. නිත්‍යයට ගියා නම් මට ශ්‍රද්ධාවට යන්න වෙන්නේ. ප්‍රඥාවෙන් ඉඳන් ශ්‍රද්ධාවට යන්නේ මේකම වළක්වන්න. ඒතකොට ඔන්නෝග තමයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි කරන ලද සංස්කාරයන් විසින් ඒ වැලකීම කියන එක කරනවා. ඉතින් එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ මෙතන අත්තා කියලා අපි ගත්තේ මොකද්ද? දැන් මෙතන මේ අත්තා වුණා නම් මේ කතාව ඇති වෙන්නේ. දැන් ටිකකට ඉස්සෙල්ලා තියෙන සම්බන්ධ වෙලා අත්ත කතාව නේද? ඒක සුඛයම තමයි අපි ගත්තේ. සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛය. අපේ සුඛය කියන එක අත්තා කියලා ගත්තා. එතකොට මෙන්න මෙතන මේ ඩයග්‍රෑම් එකේ කලහ විවාද සූත්‍ර දෙකේ සාකච්ඡා කරනකොට අපි ඒක ගත්තේ. එතකොට මේ රෝගී සංඥාවක් අපි මගේ කියලා ගන්න. අන්න ඒකෙන් සුභය කියන එක මෙතන ආවා. දැන් ඉතින් මේ පැත්තෙන් නිත්‍යයි කියන එක එකතු කරලා එහෙනම් උඹලට පේනවා මේ ට්‍රයැංගල් එක ඇතුලේ. ඉතින් මේක සුභයට නිත්‍යෙක් කහකොලහම මේක දිගේ ආවම කාමරාග අනුසය රේඛාවනේ. මේකෙන් යන්නේ අපි සුඛයි කියන කතාවට. සංඥාවෙන් සුඛයි කියන එක නේද? නාම රූප කතාව කියන එකට මේ පැත්තෙන් යනවා කියන එක. එතකොට මෙන්න මේ දකුණු පැත්තේ තිබෙනා වූ සංස්කාර නිසා අපි වම් පැත්තට එන්න. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රිත කාම ආශ්‍රිත වෙනවා කියන අර්ථයෙන් බලන්න. එතකොට එහෙම ආවනම් අන්න අපි සංකප්ප පාර දිගේ අපි ආ මේක දික් කළා. අන්න එතන තියෙන නාම රූප කියන එක එකතු වෙන තැන. එතකොට එහෙමනම් අපිට පේන මේ විඥාන ධාරාව අපි මේකෙන් පවත්තන. තණ්හාව කියන එක මේක නිසා ඇති. විඥාන ධාරාව පවතින. තණ්හාව කියන එක ඇති වෙනවා. අර පළතුරු ගෙඩියක් කාලා හිටියනම් අර මනුස්සයා එක වේලක් කනවා අනිතීලේ වැරෙනවා. මේ ඉන්න බැරි කම කියන එක තියෙනවා. ඉතින් මේ මනුස්සයාට ඉතින් ඉන්නේ දෙන්න මේකක් නැහැ. කුකුල් පට්ටිය දාගත්තාම හොඳට කනවා. මසුත් කනවා. හොඳ ගෙදරකත් ඉන්නවා. සපටත් ඉන්නවා. දැන් ධාරාව පවතින. දැන් ලෙඩ වෙන්නෙත් නැහැ කියන හැඟීමනේ තියෙන්නේ. ඉතින් දොස්තර මහත්තයා ගෙදෙට්ට එනවා ආදී වශයෙන්. දැන් නිත්‍යයි. එතකොට දැන් ඉතින් මේ කියන්නේ මේ ධාරාව හොඳට පවතින. මේක වටේ කරගෙන. ඒ තණ්හාව කියන එක ඇති වෙනවා. එතකොට මෙතන ઈચ્છා ලකුණු කරලා තියෙනවා. ඉතින් ඒකෙන් පරිග්‍රහය. එවනම් ඉතින් ආපව පරාමාසගත වෙලා අර අත්ත කතාව ඔක්කොම ඒක ඇති වෙන කියන එක තියෙනවා. එතකොට එවනම් අපිට පේනවා මේ දුස්සීල භාවය මගින් කරන්නා වූ ක්‍රියාවලිය. පානාති පාත දත්තා දාන වගේ දේවල් කිරීමෙන් මානවුණු අත්තයි ඉඳන් නිත්‍යයට ගියා. ප්‍රඥාව නැසුවා. දැන් ඉතින් අශ්‍රද්ධාව කියන එකට තමයි අපි ගමන් කරන්නේ. ශ්‍රද්ධාවට යන්න දෙන්නේ නේ. එතකොට දැන් අපි එහෙමනම් ඊළඟ හත්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. ඔය අර්ථය තේරුම් ගත්තාම අපිට පේනවා දැන් පානාතිපාතය කියන එක. එතකොට පානාතිපාතය සඳහා පත්‍ය අර පළවෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එකේ ඒකෙදිම ඇති වෙනවා. ඉතින් ඕගොල්ලන් අර ස්පෙෂල් එකේ අපි ඉගෙන ගත්ත ආනීය සප්පාය සූත්‍රය පෙර මෝහේ ඒ රෝගී සංඥාව මගේයි ගැනීම දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතය කියලා කියන එකත්. ඉතින් අන්න ඒක මෙතෙන්ට දාලා බලන්න. හොඳට ලස්සනට එතකොට පේනවා. ඒ පෙර සංස්කාර වලින් මම තමයි ඔබට මේක සිද්ධ වුණේ. පෙර සංස්කාරයෙන් දැන් අපිට පෙන්වන ප්‍රඥාව නැසුවා කියලා. සමුදයක් ඇත අස්තංගමයක් ඇත කතාවක් නැහැ. පානාතිපාතය කළා නම් ඒකට මානිය වුණා කුරුල් බට්ටි දාගත්තා. අත්තා ඉඳන් නිත්‍යද කියලා. මේව නම් මුකින් ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන්න හම්බ වෙන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට එනවා. එතකොට ඒ පළවෙනි රවුමේ පෙන්වලා දීලා තියෙන්නේ ඒ පානාතිපාතය සඳහා ප්‍රත්‍ය සාධාරණ කාරණේ. ඒ පළවෙනි රවුම පළවෙනි ස්ටෙප් එකේදීම අපිට ඇති වෙනවා. ඒ කියන්නේ අඹ ගෙඩිය සුබයි කියලා ගත්ත ගමන් වැඩේ ඉවර. එතෙන්දී පානාතිපාතය කියන එක තියෙනවා. ඉතින් ඇත්තම කියනවා අපි ඔක දකිනවා. වෙලක් වෙලාවට මිනිස්සු ඉතින් යාළුවාගේ හනසීමේ ඉන්නවා. අපි හිතුවෝ මේ කණ්ඩ බොණ්ඩ දෙයක් එහෙම නැතේ කියලා නේද? දැන් මෝදි කියලා අතපං ගිලා හරි හිටන්න කූරුල්ලෙක්ගෙන් හරි මොකක් හරි ගෙඩියක් වැටෙනවා කියලා. ඒ බර මුන් දෙන්නම රණ්ඩු වෙනවා මේකට නේද? මරා ගන්න හිටන් ඉන්නේ. අර ගෙඩිය ආපු ගමන් ඇති. සුබේ කතාව ආපු ගමන් ට්‍රිගර් වෙනවා කොණ්ඩි. ඇතුලෙද වෙන්න ඕනේ දේවල්. එතකොට ඊළඟට අපි මේ පෙන්වන්නේ මේ අදත්ත ආදානේ. දෙවෙනි රවුම්. ඒ කියන්නේ දෙවෙනි රවුම්. ඒ දෙවෙනි ස්ටෙප් එක. ඒක අදත්ත ආදානේ සඳහා ප්‍රත්‍ය වෙනවා. එනම් අර ආනිච්ච සප්පාය සූත්‍රයේ කතාවත් එක කෙනෙක් සසඳලා බලුවොත් මේකේ අපි දන්නවා දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වෙන අදත්තා දානි කියන එක කල්පනා කරනවා. දැන් අපේ තියෙන අදත්තා දානි මොකක්ද? පස්සාවක් කරලා මුදල් උපයාගෙන අපි ජීවත් වෙනවා කියන අපේ ඒකේ කල්පනා කිරීමක් තමයි අපි අවිද්‍යාව හැටියට තියෙන්නේ. අදත්තා දානි කරගෙන ජීවත් වෙනවා කියන්නේ විඥාන ධාරාව ගලන ගලනවා නම් ඉතින් නැවත නැවතත් පවත්තන්න සිත තියෙනවා. පස්සාව අතහරින්න නෙමෙයි. පස්සාව අතහරින්න බෑ. මොකද මේක නිත්‍ය ස්වභාවය. මේක නිසා මම ජීවත් වෙනවා. එහෙමනම් ඉතින් දැන් එතකොට දැන් ඉතින් අපිට පේනවා මේ අවිද්‍යාව මෙතන මොකක්ද? මේ අනිත්‍ය උදයක් නිත්‍ය වශයෙන් ගන්න. ඒක අනිත්‍ය උදයක් නිත්‍ය වශයෙන් ගැනීම තමයි මෙතන තියෙන්නේ. ඉතින් එතනදී අපිට පේනවා මේ පෙර සංස්කාර වලින් ඇතිවෙච්ච මෝහය මගින් මේ අවිද්‍යාව ඇති වෙනවා. ඒ කියන්නේ සංස්කාර සංස්කාර වලින් මෝහේ මෝහෙන් අවිද්‍යාව. ඒ වෙනා විඥාන ආහාර පාරේ බලන්න. උඩ තියෙන අවිද්‍යාව පල්ලෙහා තියෙන මෝහය. ඒ වෙනා මෝහය ඇතුණෙන් පස්සේ අර රවුමට කැරකිලා ගිහිල්ලා ලෝභ දෝෂ මෝහයකේ පේනවා නේද? අපි එන්නේ අර ලොකු රවුමෙ ඉන්නේ. මෝහජ පරිදාය. ආන් මේ වගේ අවිද්‍යාවට එනවා. ඒක මේ මෝහේ පල්ලෙහා මෝහය. ඒ කියන්නේ සංස්කාර. අපි ඒක නිසා කරන්න ඕන සංස්කාර. ආපෝ අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව කියන කැතියි. එතකොට ඉතින් අර අර ඉස්සෙල්ල කිව්වා වූ අර නিত্যභාවය කියන එක මිච්ඡාදිට්ඨිය නම් මිච්ඡාදිට්ඨියට ආවේ අපි ඒකම සනාත කරමු. දැන් ඉතින් කුකුල මරනවා කියන එක විතරක් නෙමෙයි. කුකුල මරනවා කියන්නේ ඉතින් මසුත් ගන්නවා, අදත්තා දානේ නේ. තව තවත් අදත්තා දානේ කරන්නේ කල්පනාව කියන එක. තව මිනිස්සුක ගෝල් පට්ටියක තියෙන එකක් හරි හොරකම් කරගන්නත් ඒවත් එකතු වෙනවා. එන්න එන්න. එතකොට ආපහු මතක තියාගන්න. අර මේක අමතක කරන්න එපා. ඒකේ අදත්තා දාන එක කළා. පානාතිපාත අදත්තා දාන. එතකොට මේකේ ඉඳන් අපි එනවා අත්තා ඉඳන් නිත්‍යට. එහෙනම් අපිට ශ්‍රද්ධාවට යන්න බෑ. මේ ප්‍රඥාව කියන එක නසනවා නේද? ඒක නිසා ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නේද? මේ කැලල තමයි මේක හුඟා වඩින්නේ. අත්තා නිත්‍ය මේ විදිහට මේ දුස්සීල භාවයෙන් කරන්නා වූ එක. එතකොට ඒකේ මේ පදනම සටහස. එතකොට ඊළඟට අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 8 වෙනි ස්ලයිඩ් එකේ අපි මුසාවාදී කියන එක වෙන්න. ඒ 3 වෙනි වටේ 3 වෙනි ස්ටෙප් එක තමයි අපි මේ වෙන්නන්නේ. මුසාවාදීට පත්‍ය වෙනවා කියන එකයි. එතකොට ඕගලන්ට පේනවා මේ සුඛය කියන එක මෙතනින් පරාමාසගත වීමක් කියන එක මේ පැත්තේ මේ සුඛය ලකුණු කරලා තියෙනවා. පරාමාසයට යන්නයි යන්නේ. එතකොට තුන්වෙනි රාමෙදී පරාමාසගත වෙනවා නෙමෙයි අර සුඛය ගැන හැඟීම් කියන එක ඒ තමන්ට ඇති වෙලා තියෙනවා. මොකද්ද මුසාවුනේ? දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම. එතකොට මේකත් අපි සංස්කාර වශයෙන් බලන්න ඕනේ. අපි දුවනවා අතීත සංස්කාර වශයෙන් බලන්න. අතීතයේ අර දේවල් ඒ මගේ කියලා අරගෙන මේ ඇති වුණා වූ දේවල් නේද? එතකොට ওই පෙර සංස්කාර ඕලංගේ මනස ඇතුළට රිංගලා තියෙන්නේ විඥාන ධාරාව. ඒක ඒ හැඟීම් තියෙන්නේ. ඒක හරියට අපි හිතමු දැන් ඔය ඕගොල්ලෝ කැම ටිකක් එහෙම කාලා ගිහිල්ලා ඉන්නවා මිදුලේ. මේ ඉරිද දවසක වාගේ හිතන්න ඕනේ. ඉතින් ඔය සනසීමේ නඩු පූසත් ඇවිල්ලා වෙන්නේ ඇඟේ දැවටි දැවටි ඉන්න. ඒ වෙලාවේ පේනවා ඔය මීයෙන් බටයක් අසට රිංගන. පූසා රුරුතලේ පැත්තකට දැම්ම දූවගෙන ගියා ගිහිල්ලා අර බටේ අසට රිංග ගන්නවා පාට. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා නේ මේ මොකද්ද මේ සතා කරගත්තේ මහා අපරාධයක් නේ. දැන් මේක මේකase ඉර වෙලා මැරෙනවා කියලා නේ. බටේ ඇතුළට. ඉතින් ඒ වගේ දෙයක් නේ අපිත් කළේ නේ. අර මොනෝ මේ කායකින් හිටපු අවස්ථාව අර දෙන්න එකට ඉන්නව දැක්ක එක පාරට අර මල උත්තර ආසූචිකාණේ රිංග ගත්ත බට යතුට අර මී අරින්ගෝවා කියන කතාව කියන එක තියෙනවා. ඒක සුඛයි කියලා ඒක අරගෙන ඉත හිර වෙලා මැරෙනවා කියන එක තමයි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි මේ භවයේ ඇතුළට රිංගා ගැනීම කියන එක කලින් කරන ලද සංස්කාරය නිසා අපි සුඛයි කියලා අපි අරගෙන තියෙනවා. එතකොට මේකට ඇති ඇල්ම කියන එක අපි පහ කරන්න. එතකොට දැන් අපි පේනවා දැන් අපි පෙන්නවා මේකේ බලාගෙන යනකොට අර මේ නිත්‍යභාවය එහෙම ඇති වෙලා ඒකේ නැතුණා වූ ප්‍රශ්නයක්. සුබයි කියන එකට නිත්‍යයි කියලා එක්කව කරලා සුකයි කියන එක ඇති වෙලා තියෙනවා. එහෙමනම් වට හතක් කරකෝ උත්කලයක් වලතුරු ගෙඩිය කාපු දවස පටන් ගත්තේ එතන ඉන්නේ. හතෙන් පටන් ගත්තේ නේ. අනිත් පැත්තට නෙමෙයි බලන්නේ. එතකොට ඒ සුකයි කියන එක ගැනීම ඒක ඇති උනේ නිත්‍ය භාවයකට. සත්‍ය වශයෙන්ම නිත්‍ය භාව මේ සුඛයක් කියන එකක් නෙමෙයි තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ වේදනාවේ තියෙන එක සංඥාවට ගිහිල්ලා. සංඥාවේ තියෙන එක වේදනාවට ගිහිල්ලා. මේ දෙක මාරු වෙනවා. ඒක නිසා මොහොතට හිතා ගන්න බෑ ඇත්තටම මේ වේදනාව දැනකොට මේක ඇත්තටම වේදනාවක්. ඇයිද ওই වැඩි ඕනේ මිනිස්සේ කෑමක් කනකොට එයාට තේරෙනවා මේ ඒක රසයක් නැහැ කියලා. දෙතුන් දෙනෙක් ඇවිල්ලා කියනවා කියන්නේ මේක හරි රහයි කියලා ඒක හරි රහයි. දැන් මේ පරමියත් අනිත් පැත්තට කියනවා මේක රහයි කියලා. මේ Tamanට තේරෙන්නේ නැහැ ඒක. නමුත් අර පවරන සංඥාවමලු සංඥාව යගේ වේදනාවට ගිහින් වේදක මාරුවට. අන්න ඒ தත්ති උපත් වෙලා තියෙනවා. එතකොට දැන් ඉතින් කෙනෙකුට මතක් වෙනවනම් මේ සත්‍යාදිත්‍යානි මේ ඔක්කොම මොසා මොසා ධර්මයන් කියලා එහෙම තියෙනවනම් එනං තමන් අතාරින්න මේ සුභයි කියන මොසා. බලන්න මොසාව ඇතේනව නේද ක්‍රම කීපයකට. කකුල මගේ කියලා ගත්තාම මොසාව. ඒ කියන්නේ අත්ත් සංඥාව නිසා එතන මොසාව කියන එක ඇති වෙනවා. ඊළඟට ආපහු ගත්තාම සුභේට නිත්‍යයි කියලා එක්කව කළාම මොසාව. එනං සුභයි කියන්නේ බොරුව නිත්‍යයි කියන්නේ බොරුව දෙකේ. ඊළඟට ගුණාම ගණිය කාලා අපි කියන සුඛයි කියලා. බුදුහාමුදුරු කියන දුකයි කියලා. ලෝකෙ දෙන්නේ දුකයි කියලා. වෙනම කාරණා හතරෙන් ඇතිලා තියෙන්නේ. ඔය බොරුවනේ. සුභයි කිව්වත් බොරුව. නිත්‍යයක් කව කරාම ඒකත් බොරුව. සුභේ නිත්‍යයක් කව කරලා සුඛයි කිව්වත් බොරුව. අත්තා කියලා මගේ කියලා ගත්තාම ඒත් බොරුව. එතකොට ඉතින් මේක තේරුම් ගත්ත පුද්ගලයා මේ කිසි මේකින් පවත්තන්න බෑනේ. පළතුරු ගෙඩියෙන් පවත්තන්නත් බෑ. සත්‍යාදිත්‍යානේ. තමන් චාගාදිත්‍යානේ. එහෙනම් මං අතාරින්නේ. ඉනික. එතකොට එහෙමනම් අර පෙරගත්තා මොසාවට යෑම කියන එක අපි පහ කරන්නේ. ඒක සඳහා මේ චිත්ත ඉද්ධිපාදයේ කියන එක අවශ්‍ය වෙනවා. දුක් වූ දේ සුඛ වශයෙන් ගැනීම අපි පහ කරන්නේ. එතකොට පෙර වූ දෙයක් වශයෙන් සලකනවා. එතකොට ඉතින් මේ හොඳට يعني චිත්ත සමාධිය කියන එක එතකොට ඒ විදිහට පවත්වනවා නම් තමයි තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ අර්ථය බලලා දැන් අපි අපිට යන්න පුළුවන් අර මේ පස්වෙනි ස්ලයිඩ් එකේ එපිසුනා වාචයේ කියන එක සාකච්ඡා කරා. දැන් මේ 1 2 3 කියන කාරණා අපි බලන්නේ අතීත. අතීතයේ තමයි බල්ලා මගේ කුකුලා මගේ ආදී වශයෙන් ඒ ගැනීම කියන්නේ තියෙන්නේ. එතකොට අපි වෙන්නවා 7 5 6 7 6 5 ඒව අනාගත. සීන මවන්නේ අනාගතේ. දැන් අපි වෙන්න මේ ප්‍රසන්ට් මූවමන්ට් එක කරන්න ඕනේ. 4 නවම 4 ස්ටෙප් එක. ඒකෙන් පසු ඇති වෙන ප්‍රතිඵලය ඒ තමයි පිස්මහා වාචය කියන එක. ඉතින් මේ අවස්ථාවේදී අපි අර සංස්කාර පවතිනවා කියලා අපි හිතනවා. ඒ නිත්‍යයි කියලා ගත්තොත්. තේ නිසා මානිය ඇති වෙනවා. ඒ වයින් අපි චේතනාගයන් එන්න දෙන්නේ. එතකොට මේ අවස්ථාව මතකද අපි පැහැදිලි කළා උ කරා බෙගින් ද ෆීලිං කියලා නේද? මෙන්න මේ ස්ලයිඩ් එකේ අපිට පේනවා. මේ අටවෙනි ස්ලයිඩ් එකේ මේක සුඛය කියන එක හතරෙන් රවුම් කියලා කියන්නේ හතරෙන් රවුම් හතරෙන් ස්ටෙප් එක කියන්නේ මේ සුඛය පරාමාස වෙනවා. මෙතෙන්දි මේ සුඛය කියන එක තුන්වෙනි රවුමෙදි ගත්තා. දැන් මේ සුඛය පරාමාසයේ ඇතුළු වෙනවා. මේ පැත්තෙන් සංස්කාරය කියන ඒවා නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. ඒව පවතිනවා. ඉතින් මේක අපි පෙන්නවා මේක බෝට්ටුවක් නම් ඒ බෝට්ටුවට හබල් දෙකක් තියෙනවා. එතකොට මේ සුඛයි කියලා පරාමාසගත වීමයි සංස්කාර නිත්‍ය කියලා පරාමාසගත වීම. සාමාන්‍යයෙන් නම් බෝට්ටුව පදිනකොට උරුව පදිනකොට ඉස්සරහට යනවා. මේක නම් එතනම කැරකෙනවා. මතකද මේක මේ පලාසයේ නෙන්නේ. පිච්චෙනව නේද? ගිනි අඟුරු වල. පිච්චි පිච්චි මැරෙනවා කියන එක තමයි තියෙන්නේ. ඒ වේදනාවන් ගන්නවා. තමන් හදාගත්ත ගිනි අඟුරු වල. තමන්ගේ උසටයි තියෙන්නේ. තමන් ගත්තා වූ දේවල් වලින් තමයි දැවෙන්නේ. දැන් ඕගොල්ලෝ මොනවා හරි යම්කිසි ආහාරයක් ඇගිරි මාළුවක් හරි මොකක් හරි එකක් අරගෙන ඕක කවදාවත් රසයි සුඛයි කියලා ගත්තේ නැත්තම් කවදාවත් ඒකෙන් පිච්චිලක් නැහැ. අපි ගත්තා වූ දේවල් වලින්ම තමයි අපි පිච්චීම කියන එක තියෙන්නේ. ඒකනේ අපේ ප්‍රමාණයටයි ගිනි අඟුරු වල. ඒකනේ බුදුහාමුදුරුව එතන පෙන්නේ. ඉතින් මේක හොඳට බලන්න පුළුවන්. අර ඕගලන්ට මතකයි අපි බලව තිනවා මේ ප්‍රාර්ථනින් දන්තින් අபிසංකාරා කාය සංකරන්ති කියලා භව ආශ්‍රය ලක්ෂණේ කියන්නේ. එතකොට ඒක කොටස් තුනකට ආවනේ මේ පැත්තේ ප්‍රාර්ථනීය රූපේ නේද? මේ පැත්තට ආව චේතනා මතකද නේද? එතකොට මෙතන තියෙන වේදනා භවය කියන්නේ. එතකොට දැන් මෙතන ඔයගොල්ලෝ කල්පනා කරන්න අර රවුම් වලින් එකේ ඉඳන් තුන දක්වා එතන රූප පැත්තට දාගන්න. රවුම් කරපුවා අර සුභයි කියලා එහෙම නේ ගන්න අඹ ගෙඩි එහෙම ගන්න නේද නිත්‍යයි කියන කතාව. එතකොට මැද්දේ වේදනාව කියන එක අර එතන තැනට එනි ග්‍රන්ථ වෙනවා කියන එක වේදනාව තමයි එතන තියෙන්නේ. ඊළඟට ඉතින් චේතනා පැත්තට ගන්න ඒ පස්වෙනි රවුම එහෙම. රවුම් පස්වෙනි රවුම. එතකොට අපි දැන් පස්වෙනි රවුම නිකන් නෙමෙයි නේද අපි කතා කරන්නේ. කොහොමද පස්වෙනි රවුම කියන්නේ? අපි පෙන්නෝ මේ කෑලි දෙකක් එක්කව වෙලා එක පැත්තකින් මතකද මේ මේ ස්ලයිඩ් එකේ පෙන්නවා. හතරවෙනි ස්ලයිඩ් එකේ සුඛේ මෙතනින් මේ පැත්තට පරාමාසගත වුණා. මේ සංස්කාර නිත්‍යයි කියලා. එහෙමනේ අපි මේ අත්ත කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ පස්සේ රෞමී අර්ථය දාගන්න චේතනාවට. මේතනින් ඇති වුණා වූ යම් වූ ප්‍රතිඵලයක් තියෙනවද ඒක? මෙතන චේතනාව මේ වේදනාව මගින් අපි උදෝවනවනේ. එතකොට මේ පැත්ත දාගන්න ඒ පස්සේ රෞම. එතකොට මේ රූප පැත්ත දානවා 1 2 3යි. අතීත කතා මෙතනින් පාය 6 7යි අනාගත චේතනාපයි. එතකොට මෙතන අපි අර ග්‍රන්ථ වෙලා තිනවා කියන්නේ. එතකොට ওই කෑලි දෙක තමන් එකට ජොයින් කරන බලන්න ඒ භාවනා කරනකොට. ඉතින් මේක ජොයින් කරලා අපි ඉතින් බෙගින්ද ෆීලින් මේ වේදනාව තමයි අපි මේ පතන්නේ නේ. අර මං කිව්වේ අර මම දැක්කයි කියලා මිනිස්සු දෙකට නැමිලා පතනවා. මේ මුදලාලි මේ අඹ ගෙඩියෙන් මේ වේදනාව දෙන්න අර 10ක් ඉතුරු කරගෙන ගිහිල්ලා ඒ සංස්කාර කරලා දෙකට නැවිලා ඉල්ලනවා කියන එක තියෙනවා. අර දෙපැත්තට ජොයින් කරලා බැලුවොත් තමයි පේන්නේ. එතකොට මේක එමනම් අපි ඒ හතරවෙනි එක විසුනාවාංචය කියන එක අපි බලන්නේ. අපි ඉස්සෙල්ලා බලමු හත පළවෙනි එකෙන් අපි පටන් ගත්තේ. ඒ වගේ අනාගත සංස්කාර අර නිත්‍යයි කියන කතාව ඇති වෙලා තියෙනවා නම් ඒකේ බලපෑම කොහොමද? හයවෙනි එකට අර කුඩා දරුවක් ඉල්ලන්නේ නේද? මට මෙන්න මේ ගෑනු ළමෙක් හරි බලනවා හොඳයි කියලා ආච්චි අම්මත් බැලුවේ රූපේ යන හතට. එතකොට අර නිත්‍ය භාවයේ බලපෑම ඒකට ආපු හැටි. මොකද හැම රැලි වැටුනහම රැලි වැටෙච්ච හැටි අර 100 වගේ ඒක පිළිගන්නේ නැතුව අත මේකෙන් වහලා රත්තරන් වලින් පුරවගෙන ගියා නම් හරි කියන අර්ථය නේද බැලුවේ. නිත්‍ය කතාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ අර්ථයෙන්ම තමයි පස්වෙනි රවුමටත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට පස්වෙනි රවුමේ අර නිත්‍ය කතාව මේ පැත්තෙන් ආවා. අර සුභය නිසා සංස්කාර වලින් කරකෝල අන්න අපිට අර නිත්‍ය කතාව එක පැත්තකින් ආවා. මේ පැත්තෙන් සුභයි කියන එක. එතකොට ওই දෙක ජොයින් වෙලා තමයි අත්ත කතාව ආවේ. එතකොට එහෙනම් නිත්‍ය භාවයේ බලපෑම තමයි අත්තට නිකම්ම නෙමෙයි. ඒ කියන්නේ අදාම ගෙඩියක් හම්බුණා ඇති. ඇත්ත හැබැයි ආවෝ කවදාවත් ආයි අඹ ගෙඩියක් නැත්නම් කිසිම දෙයක් කන්න හම්බ වෙන්නේ නැත්නම් රස්සාවක් නැත්නම් ඔය කතාව ඉතුරු වෙන්නේ නැහැ. පවතින්නේ නැහැ නේද? ඒතර අරක තියෙන නිසා තමයි අත්ත කතාව. ඉතින් දැන් අන්නේ අවබෝධය භාවිතා කරන්න අර අපි පෙන්වන්නේ බවාශ්‍රී ලක්ෂණේ ප්‍රාර්ථනේ ග්‍රන්ථේ අபிසංකාරාකාය සංකරන්ති. අන්න එතන ඒ පැත්තට දකුණු පැත්තට චේතනා පැත්තට එනවා. 5 6 7 1 2 3 පැත්තට යනවා. රූප පැත්තට මේ තිබෙනා උදේ කියන එක. ඒ පානාතිපාත අදත්තා දාන මං ගිය අර තමන් ගිහිල්ලා ඉන්නව නම් මූදි අතරපං වෙලා නම් අඹ ගෙඩියක් හරි වැටුණා නම් අන්න අර පානාතිපාතය කරගෙන ඒ තත්ත්වයට යනවා. ඒ විදිහට හොඳට භාවනා කරගන්න. ඒ කෑලි තුන කෑලි. එතකොට කොටස් තුනක් එනවා. අර මුලින්ම අපි අනාගතයක බලුවා. ඊට පස්සේ ඒකේ නිත්‍යභාවයේ තියෙන බලපෑම. හැබැයි අනාගතයට ආවේ අතීතය අරව කරපු නිසායි. ඒක අමතක කරන්න නැතුව. එතකොට ඊළඟට බලනවා 1 2 3යි. ඊට පස්සේ මැද්ද ජොයින් කරලා බලන්න. දැන් මොකක්ද කරන්න කියලා. පිච්චි පිච්චි ඉන්නවා කියන ස්වභාවය. ඒක තමයි කරන් තියෙන භාවය. එවනම් අපි මේ තුන පහක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි බාව නැක